නිවන් අවබෝධ කරගන්න. ඒක සම්මන අවබෝධ කරනවා කියන එක සුබ ගමනක් නේද? පහත් වෙනවා කියන එක සාමාන්‍ය ආලෝකයක් වුණා ඒවා විතර නිසා කියන බල තියෙනවා නේද? සෝවාන් සතරගාමී අනාගාමී අරහත් කියන එකේ මුලින්මනේ සෝවාන් ඵලය තමයි අනුගාණය උත්සාහ කරන මේ ජීවිත කාලය තුළ ඒ සෝවාන් වෙන්න අවශ්‍ය දේවල් ටික මොකක්ද? ඒක උදාහරණයක් අද්වතන. හේ සෝවාන් මාර්ගයේවත් වැටුණොත් විතරයි මොකද වෙන්නේ?
ලැබිලා තියෙන්නේ.
ලැබිලා තියෙන්නේ කොහෙද?
සතර.
සෝවාන් මාර්ගයට වැටුණොත් විතරයි කෙනෙකුට කියන්න පුළුවන් මොකද ආයේ සතර අපාගත වෙන්නේ නැහැ. එතනින් මෙහා කොච්චර කින් කරා සතර අපාගත වීමේ බයෙන් මිදලා නේද? ඒක බුදුදහමින් ප්‍රයෝජනයක් ගන්නවා කියන්නේ මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය කියලා කියනවා නේද? ඒ ක්ෂණ සම්පත්තිය මොනවද ලැබුණේ? දුර්ලභ කරුණ මානව ජීවිතයක් ලැබුණා. බුද්ධෝත්පාද කාලයක් ලැබුණා.
ශරීර
ධර්මයේ
භෞතික
ආයතනික ලැබුණා. ඒ වගේම ධර්මයේ අහන්න ලැබුණා. ඕක කලාතුරකින් වෙන කරුණු තුනක්. ගා දැන් මානව ජීවිතයේ ලැබෙන එක විහර දෙනවා. ගා කලාතුරකින් වෙන්නේ නැහැ කියලා නේද? ඒක නම් දුරු ප්‍රමාණ දීලා තියෙන මොනවාද? අනකස් දේව ප්‍රිය සිඳුරෙන් අහස බලන්නා වගේ කියලා නේද? එහෙම කිව්වට ඉතින් අපි කරන්නේ ඉන්න ජීවිතේ ජීවිතය ලැබෙයි කියලා නේද? බුදුහාමුදුර තමයි අර විදියට දේශනා කරන්නේ. අපිට හින්නේ නැහැ නේද ඊළඟ ජීවිතේ? සතර ආගත වෙන්නේ. ඉතනගේ අපිට නේද? බුදුහාමුදුර කොහොමද දේශනා කරන්නේ? කොමාරන් දේශනා කරන්නේ. මනුෂ්‍යය කියලා ඉඳලා ඊළඟ ජීවිතේ සුබිතාමී වෙන්නේ මෙන්න මෙච්චර සල්පයයි කියලා පෙන්නන්න උපමාවක් ගන්නවා.
මේ පිටට ගත්ත පස්තිකක්
එකකට මේ පස්තිකක් ගන්න. මෙතන තියෙන වැලි කැට ප්‍රමාණයද වැඩි මහ පොළවේ තියෙන වැලි කැට ප්‍රමාණය. නම කිව්වට අපිට දැනෙනවා මදි. කවුරුන් ටිකක් කරලා බලන්න අපි ටිකකුලවත් කියන්නේ. මේ වගේ වැලි ටිකක් ගේන. මියපත්තට අහුවෙන ටික අපිට අල්ලට අරන් ටිකක් කෙනින් ගණන් කරන්න කිව්වොත් මෙයා ගණන් කරලා ඉවර කරනවා. පැයක් විතර යනකොට නේද? පුළුවන්නේ නේද? මම කිව්වොත් එහෙනම් මේ තමයි අර සත්තම්මාගේ දින වැඩි කැට ටික ගණන් කරන්න කියලා.
පුළුවන්නේ නේද?
අද දවසේම නෙමෙයි ජීවිත කාලය ගැනත් දැන් නේ මේ නිදුලේ වැඩි කැටික ගණන් කරන්න කිව්වොත් පුළුවන් නේද? ගණන් කරන්න බැරි තරම් නේ. ඒක ඔයනික උපමා කරු එන්න මේ වැඩි කැට ප්‍රමාණයක් තමයි ආයි සුගතිගාමී වෙන්නේ නැහැ
මිදුලේ තියෙන වැලිකඩ ප්‍රමාණය
දුගතිගා. දුගතිගා කියන්නේ මොකක්ද? සුගතිගා මේ වෙන්නේ නැහැ කියන්නේ දුගතිගා. දැන් හිතේ ඉන්න ජීවිතයේ සුගතිගේ යයි කියන්නේ. අපි කැමති නැති එක වෙනම කතාවක්. හැබැයි මේක දේශනා කරන්නේ බුදු කෙනෙක් නේද? බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මිදුලේ වැලිකඩ ටික නෙමෙයි. හා පොළවේ පෘථිවියම ගත්තාම තියෙන පස්කට ප්‍රමාණය උපමාවක්. ඒක පේනවාද මේ ආයේ සුගතිගාමි වෙනවා කියන එක වෙන්න බැරිම වැඩ.
දැහැයි
කියන එකයි නෙවෙයි අපි. එතකොට අපි මේ මේ හිතාගන්න එක මුලා. ඊළඟ ජීවිතේ නේද? අපි එහෙම හිතාගෙන පින් කරනවා. නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක් තමයි ආයි සුගතිගාමි වෙන්නේ. සුගති කියනකොට මානුෂ්‍ය ලෝකෙත් පරිදි අර ලෝක ටිකක් එක්ක කියන්නේ නේද? දිව්‍ය ලෝකයයි බ්‍රහ්ම ලෝකයයි සේම. ତର වේනවද අපි ඉන්නේ කොච්චර බහාමක තත්ත්වයකද? අපි හිත සංසස ගන්න ඉතින් එක එක ඒවා කිව්වට ඇත්ත වයෝදීද? බුදු කෙනෙක් බොරු කියන්නේ නැහැ නේද? අපි තරම් බොරු කියවෙන්න පුළුවන්. කෙනෙක් වුණ කිව්වා කියන්නේ බෑ නේද? බුදුහාමුදුරුවෝ කියනවා මේක මම ඕගොල්ලෝ බය කරන්න කියන බොරුවක් නෙවෙයි. මේ පවතින ඇත්ත සරඥතා ඥාණයෙන් දැකලා මේ පවතින ඇත්ත මේ දේශනා. ඔබට පේනවා නේද අපි ඉන්නේ කොහොම හිතාගෙන හිටියත් ඇත්ත தත්වය ඕක. අපි අපි රවට්ට ගත්තට වැඩක් නැහැ. ඒකට මේ මම තව සූත්‍රයක් ගන්න බුදුරජාණන්සේ දේශනා කරනවා අපාරකට වදිනා තීසමත්ත සූත්‍රය. තීසමත්ත සූත්‍රය දැන් 39ක් ස්වාමීන් වහන්සේලා 39කට තමයි දේශනා කළේ. ඒකයි ඒක තීසමත්ත සූත්‍රය.
චිත්තස්ත
තීසමත්ත තින්සමත්ත සූත්‍රය මේක සංගීතනිකාවේ අනමකටක වගේ. කවුද මේ හාමුදුරුවෝ 39? සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා නෙවෙයි. ආරණ්‍ය වාසී හිඳපාත ඈ දූතාංග ධාරී කියන්නේ අර තුන් සිඟුරක් විතරයි. ඊට වඩා සිඟු නෑ. තම කේනකට ටිකක් හිතනා නේද මොන වගේ හාමුදුරුවෝද කියලා. සාමාන්‍ය අපිට දැකින ලැබෙන සාමාන්‍යයෙන් මේ කැලේ ජීවත් වෙන්නේ පිටපතෙන් විතරයි වෙන්නේ ඒක විතරයි නේද? උන්ට බොහොම ටිකක් කර කරු කරන්නේ කියන එක ඒ ස්වාමීන් වහන්සේලා නේද? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා 39ක් දවසක් වෙනවා බුදුරජාණන් වහන්සේ මොනදේ? ඒ එනකොට බුදුරජාණන් වහන්සේට පේනවා දැන් මේ 39න් කවුරුවත් තාම සෝවාන් වෙලා නැහැ කියලා. හරි. බුදුරජාණන් වහන්සේ හිතනවලු දැන් මේ කිස්සමත ධර්මය අවබෝධ කරගන්න දේශනාවක් කරන්න ඕනේ. ඒක හිතන්නේ මේ ආරණ්‍ය වාසයේ හිටන්නදාරේ කොහොම ඒ කාලේ හැටියටත් එහෙම කියනකොට බොහොම විනය රකින මේ විනය කරුක බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේලා වෙන්න ඕනේ නේද? බුද්ධ කාලේ දූතාංගධාරී කියනවා නේද? ඉතින් මේ 39 ආවහන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕගොල්ලෝ මේ ආපු සසරේ මිනිස්යෝ විලා හිස්කසුන් කාලා ගලා යදී කතු කරා නම් සතර මහා සාගරේ එක එක්කෙනා කියන්නේ ඈ කොළ දැන් කියන අපි සිද්දතු අය මොන වගේ දර වගේ හැමදුරුන්ටත් මෙහෙම කිව්වා නේද? ඊළඟට තියෙනවා ඕගොල්ලෝ මේ එළුව වෙලා හිස්කසුන් කාලා ගලා යදී එකතු කළොත් ඒත් සතර මහා සාගරයට වෙන්නේ බැටරුව වෙලා හරක් වෙලා ඌරෝ වෙලා උපුලෝ වෙලා ඒක සතාට වෙන වෙනම කියනවා. ඒ සතා වෙලා හිස්කසුන් කාලා එකතු කරපු වෙලේ එකතු කළොත් සතර මහා සාගරේට මේ කොම එකතු කරලා නෙමෙයි. එක සත්‍යේ කියලා හිස්ක සංකාලා එකතු කරපු දෙයක් ඉතින් කළා. සතර මහා සාගරේට වෙන්නේ. හා අපේ යෝගයේ වෙන්න දෙන්නේ නැහැ. මොහොතේ දැනට තියෙන වතුර ටික ඉස්ටිමේට් කරලා මෙච්චර මීටර ගණන් තියෙනවා. අපේ ශරීරයේ මේ මීටර 5 10 දෙනා මිනිස්සෙක්ගේ ප්‍රවේග සරේකට මීටර 5 10 5 මීටර 5 මීටර 5ක් කිස් ගැසුම් කෑවහම එක සරේකට ඉදතු කළොත් මීටර 5ව කීයක් ඕනද මොහොත පුරවන්න? ඒ බිලියන් ට්‍රිලියන් ගණන් වලින් තියෙනවා. බිලියන්ස් වලින් කිව්වොත් ට්‍රිලියන්ස් ගන්න. කියලා ගණන් හදලා දෙකල තියෙනවා. නිකම් මතක් කරේ. ගැසුම් කාපු මිනිස් ජීවිත ගාන. ඒකට හිතා ගන්න පුළුවන් නේද සසර කොච්චර විතරද කියලා. මේ මේ ජීවිතේ මිනිස්සුන් උනන් ගැසුම් කන්නේ නැහැ. ගැසුම් කන මිනිස් ජීවිත ගාන ගත්තොත් අන්ත සසරක තමයි මේ ඉදිකදි මෙරි මෙරි කියනවා. ඒක විතරක් නෙමෙයි කියන්නේ ඊළඟට කියනවා ඉස්සරහටත් කොහොමද තමයි. එයා වගේම තමයි යන්න තියෙන්නේ කියලා මේගොල්ලන්ට කියනවා. දැන් මම මතක් කරේ දැන් අපිට හිතනවා නෑ නෑ අපි නම් ඕකම නෙමෙයි කියලා නේද? තේරුම් ගන්න. හිත බුද්ධ දේශනා මන්නේ ඔයගොල්ලෝ බය කරන්න කියන නෙවෙයි. මොන්නම් කියවල බලන්න. තින්සමත්ත සූත්‍රය. හා සංයුක්තයි අනමතත් වටි. මෙහෙම දේශනා කරලා ඊට පස්සේ තමයි මේ සංඝාංශලා භාවනා කරලා මාර්ගඵල ලබාගන්නේ. එතකම් මේක ඇච්චර ගණන් ගත්තේ නෑ කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. අපි වගේ තමයි. මේ ඒකට මේක එක පැත්තකින් උත්සාහය ගන්න ඕන අනිත් පැත්තෙන් නුවණින් පොන්න ඕන මොන වගේද උත්සාහය ගන්න ඕන කියලා. ධම නුවණින් හොයන්න. ඒක සෝවාන් වෙන්න නම් අවශ්‍ය මොන වගේ දැක්මක්ද කියන එක තේරුම් ගන්න. සෝවාන් වෙනකොට මොනවද නැති
වෙන්නේ?
සංකාය දිට්ඨිය පිළිච්ඡා සිද්ධාන්තයකට බලන්න. ඒක ගන්නව නේද? ධම්ම ධර්මය ඉන්නේ නේද? සංකාය දිට්ඨිය කියන්නේ මොකක්ද?
මමේ වාගේ කියන හැඟීම.
මමේ වාගේ කියන හැඟීම. අනෝක අනිත්‍යකට අපි අහනවා ඕක මල්ලක කියනවා.
මේක තමයි මේ දේ.
සක්කාය දිට්ඨිය මමයි මාගේ කියන හැඟීම මට ඇති වෙනවද නැද්ද?
විකඩ උළුඳ දෙන්නේ කො?
එහෙනම් ඇති වෙනව නම් ඇති වෙන්නේ කොහොමද? ඔක නැති කරගන්නේ කොහොමද නේද? ඒ පැත්ත නේද අපි හොයන්න ඕන. විමසන්න. හ්ම්? ආනන්ද හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා නේද? ගොඩක්. කවුද ආනන්ද හාමුදුරුවෝ කියන්නේ? සාසනේ ධර්ම දැනගෙන ඉන්නවා නේද? උපස්ථාය බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථාය. ආනන්ද හාමුදුරුවෝ රහත්ුනේ කොයි වෙලාවද?
මලෙන්
ධර්ම සංගායනා කරන්නේ. අර එනි ධර්ම සංගායනාකට
බුදුහාමුදුරුවෝ
කියද නැද්ද? ඉන්වට් වලට ආනන්දහතුන් සෝවාන් මේ කොයිදාද? සෝවාන් ඒක කලින් කොයි වෙනවා?
සෝවාන්
ඉස්සර වෙලා තමයි මොන මොන බණ අහලාද කියලා එහෙම මතකද? මට මේ ළඟදී හම්බ වුණා. ඒක තියෙනවා ආනන්ද සූත්‍රය කියලා. ආනන්ද සූත්‍ර ගොඩක් තියෙනවා. ඒ තේර වර්ගයේ කියන එක තියෙනවා ආනන්ද සූත්‍රය. ඒකෙදි ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ඉස්සර මම මේ නවක භික්ෂුවක් ආයියා කියන්නේ අලුත් පරිවිණ අලුත් මට දා උදව් කළා මේ රාතන් වහන්සේ නම මන්තානි පුත්ත මහදී ඉස්සරහට මේ මේ ස්වාමීන් වහන්සේ කොහොම අපිට ප්‍රකාශ වුණා. උන්වහන්සේ මට මෙහෙම ධර්මයේ දේශනා කළා. ඒක අහලා මම ධර්මය අවබෝධ කරගත්තා. සෝවාන් වුණා නේද? ඒසුන් ප්‍රේ කියනවා රූපං උපාදාය අස්මීති හෝති. නො අනුපාදාය උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය කියන්නේ මොකක්ද? උපාදාය කියන වචනේ අහලා තියෙනවද කොහෙද?
බැරි වචනයක්.
ඒ උපාදාය නේ. උපාදාය කියන්නේ. උපාදාය කියලා කොහෙවත් අහලා නැහැ. අනිත් තියෙනවා මේ වචනේ අහන්න. රූප කියන්නේ මොනවද?
රූප කියන්නේ ශරීරයේ රූප.
ශරීරයේ රූප. තව සංස්කන්ධයේ රූපේ. එහෙනම් පහ. පංචස්කන්ධයේ.
ජීව ශරීර.
ඒ ආයතන ටික පංචස්කන්ධ නෙමෙයි. රූප කියන්නේ පංචස්කන්ධයෙන් එකක් විතරයි. මොනවාද පහ? රූප, රූප වේදනා, සංඛාර, විඤ්ඤාණ. අතහට තමයි පංචස්කන්ධය කියන්නේ. රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. එතකොට දැන් මේ මනාවේ රූප කියන්නේ මොනවද? තමා කෙරුවා හරි ශරීරයේ රූපය. ඒකට උදාහරණයක් නේ. රූප කියන්නේ පොදු වෙනවා. රූප තියනවා කියලා දන්නේ කොහොමද? මොන පුතා කියන්නේ මොකද්ද රූප? මේ ඇහැට දෙන්නේ නේ රූප. සපර්මාදී කියන එක විතරේ හම්බ වෙනවා ඒකයි. සතරමහා ධාතු රූපයක් දන්නයි කියන්නේ සතරමහා ධාතු රූපය කියලා නේද? සාමාන්‍යයෙන් රූපේ ඉන්න තියෙන රූප නේද? මේ විතර දෙකම හරි. නේද? හැට පෙන්නේ රූපනේ. දැන් මේ ශරීර ගොඩක් තියෙන රූපද නැද්ද? නේද? හැට පෙන්නේ කොහොමද? නේද? කනට ඇහෙනේ වයින් රූප ගැන දැනගන්නේ නැද්ද? දැනගන්නවා නේද? එහෙනම් හින්දත් රූප තියෙනවා. ගඳ සුවඳ හින්දත් දැනගන්නවා නේද? කාබෝල බලන සුවඳක් එනවා. නේද? කැමති නැද්ද? ඊළඟට මේ දිවෙනුත් දැනගන්නවා නේද? රස හින්ද රූප. කයනු දැනගන්නවා. දැන් එහෙම අපට හැදුනොත් එහෙම. හරි දැනගන්නවා නේද? රූප රූප ගැතිලා ඉන්නවා නේද? ශරීරයේ පොඩි හැදීම. ශරීරය නිසා දැනගන්නා රූප නේද? ස්පර්ශය. එතකොට මේ ආයතන පහෙන් දැනගන්න ඔක්කොම රූප. ආයතන පහක් රූප. ඔක තව ටිකක් ගැඹුරින් කියන අර ඉස්සෙල්ලා හැම මොනවාද? සතරමහා ධාතු වෙච්චර. සතරමහා ධාතුයි ආකාශ ධාතු. අපේ වට උපාදාය රූපයි නේ. ඕක තමයි මට ඕන. සතර මහා ධාතුයි. උපාදාය රූපේතන උපාදාය රූප කියන්නේ මොනවද? අව මොනවද ඒක? තමා ගන්න ඒවා තමයි මොනවද ඒක? දැන් සතර මහා ධාතු කියන්නේ මොනවද?
පාතරි ආපෝ ශේයෝ
වර්ණගන්ධ රස පදන්නව මතක නැහැ නේ. වර්ණගන්ධ රස උජාවලට මොන රූපද කියන්නේ?
සුද්දාස්තු.
ඒක තමයි ඒ හතරට මොන රූප කියලාද කියන්නේ? උපාදාය රූප කියලා නේද කියන්නේ? සතර මහා ධාතුයි උපාදාය රූපයි කියලා නේද කියන්නේ? ඈ? අහලා තියෙනව නේද? ඒක තමයි මම කියන වචනේ අහලා තියෙනවා. ඔව් එතන කියන්නේ උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය කියන්නේ මොකද්ද? ඒ වර්ණ ගන්ධ රස වූජාව එක කියනවා උපාදාය නේ. ඇයි ඒකට උපාදාය කියන්නේ? සතර මහා ධාතු ඇසුරු කරගෙන. සතර මහා ධාතු ඇසුරු කරගෙන කියන එකට තමයි උපාදාය කියන්නේ. සතර මහා ධාතු ඇසුරු කරගෙනයි අපිට වර්ණයක් කතා කරන්න පුළුවන් නේද? වර්ණයක් ගන්ධයක් රසයක් පෝජාව කතා කරන්නේ සතර මහා ධාතු ඇසුරු කරගෙන. එහෙනම් උපාදාය කියන්නේ එතකොට ඇසුරු කරගෙන. හරි. ඒ ඉවන නැතුව අරට ගැන කතා කරන්න බැහැ. ඒවා ඇසුරු කරගෙනමයි කතා කරන්නේ. එතකොට දැන් මොකක්ද කියන්නේ? උපාදාය අස්මීති හොති. ඇසුරු කළොත් අස්මිය තියෙනවා. නෝ අනුපාදාය. ඇසුරු නොකරගෙන නෙවෙයි. ඇසුරු කළොත් පස්මිය තියෙනවා. ඇසුරු නොකරගෙන නිවි. ඊළඟට අහනවා කිංච උපාදාය මොනවද ඇසුරු කරගෙන? කිංච උපාදාය මොනවද ඇසුරු කරගෙන? ඒතකොට අස්මියයි. රූපං උපාදාය අස්මීති හොති නොඅනුපාදාය. රූප ඇසුරු කරගෙනයි අස්මිය මම වෙමි කියන එක ඉන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. වේදනා උපාදාය අස්මීති හොති නොඅනුපාදාය. වේදනාව ඇසුරු කරගෙනමයි අස්මිය මම වෙවි කියන එක ඉන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. ඒ වගේම ඊළඟට සංඥාව ඇසුරු කරගෙනමයි මම වෙවි කියන එක ඉන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. සංඛාරය ඇසුරු කරගෙනමයි මම වෙවි කියන එක ඉන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. ඊළඟ එක මොකද්ද? විඥාණය. විඥාණය ඇසුරු කරන හින්දාමයි මම වෙවි. ඇසුරු නොකරගෙන නෙවෙයි. ඒක තමයි අර ඒ ආනන්දහසේ ආනන්දහමුදුරන්ට දේශනා කරා. ඕක තේරුම් අරගෙන ආනන්දහමුදුරු සෝවන්. තාත් වෙනවා නේද? සෝවන්. සක්කාය දිට්ඨිය දුවනවා නේද? සෝවන්. දැන් සක්කාය දිට්ඨිය ඇති වෙන ටික නේද කියන්නේ? රූපය අසුරු කළොත් සක්කාය දිට්ඨිය ඇති වෙනවා. වේදනාව අසුරු කළොත් සක්කාය දිට්ඨිය ඇති වෙනවා. නේද? අනේ යටි කහ ඇසුරු කළොත් සක්කාය දිට්ඨිය තියෙනවා නේද? එහෙනම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් ඔවා ඇසුරු නොකරන තත්වයකට ඉන්න ඕනේ. දැන් හොයාගන්න වෙනවා ඒක වෙන්නේ කොහොමද? රූපය ඇසුරු නොකරන තත්වයකට එන්නේ කොහොමද? ඒකට බුදුරජාණන් වහන්සේ වැඩ පිළිවෙලක් දෙනවා. රූපය පිරිසිඳ දකින්න. රූපයේ ඇත්ත ඇති හැටි දකි. ඇයි එහෙම කියන්නේ? අපි ඇත්ත ඇසියටි දන්නේ හින්දාද? නෑ නේද? අපි නොදන්න නිසා තමයි අපි කියන්නේ. ඈ? රූපේ ඇත්ත ඇසියටි දකින්න. රූපේ පිළිසෙන් දකින්න. වේදනාව පිළිසෙන් දකින්න. සංඥාව පිළිසෙන් දකින්න. සංකාර පිළිසෙන් දකින්න. විඥානෙ
පිළිසෙන් දකින්න.
ditte dittimattam kiyanne. ඔව්. එතකොට පිළිසෙන් දකින්න වැඩපිළිවෙලක් තියෙනවා. මොකක්ද රූපය කියන්නේ? මොකක්ද ඉති රූපම? ඉති රූපස්ස සමුදේ. රූපේ හටගත්තේ කොහොමද? ඉති රූපස්ස අත්තම්බ. මේ රූපේ නැති වෙලා යන්නේ කොහොමද? හරි. එහෙම බැලුවොත් රූපය පිළිසිඳ දකින්න පුළුවන්. රූපය කියන්නේ දැන් රූපේ ඇත්ත දකින්න ඕන නම් අන්න වැඩ පිළිවෙල දෙන්න. රූපේ සමුදේ මොකක්ද කියලා බලන්න. සමුදේ කියන්නේ මොකක්ද? හටගත්තේ කොහොමද කියලා නේද? ඒ ටික හොයාගන්නවා නේද? රූපයක් තියනවා නම් රූපේ හටගත්තේ කොහොමද කියලා හොයාගන්න ඕනේ. සමුදේ දැක්කොත් නුවණක් ඇහිළු අත්ංගම්. මේක නැති වෙලා නේ. ඒ කියන්නේ මේ හේතු තියෙනකම් ඵලය තියෙනවා. හේතු නැත්නම් ඵලය තියෙන්න බෑ. නේද? ඉමස්මින් සති ඉදං හොති නෑ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති මේ නැත්තම් මෙය වෙන්න බෑ කියලා ධර්මතාවය. මොකක්ද ඒ ධර්මතාවය? මේ පටිච්ච සමුප්පාදය. මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් මේ වෙන්න බෑ. පටිච්ච සමුප්පාදය කියලා කියනවා. ඉදප්පච්චේතාව කියලා කියනවා. ඕක දැක්කොත් ධර්ම දැක්කම නේද? එමත් තරලා තියෙනවා නේ. මේක තේරුම් ගත්තොත් දහම දැක්කා වෙනවා නේ. මේ ඇති කල්ලි මේ වේ. මේ ඇති කල්ලි මේ වේ කියන්න නම් අපිට රූපයක් තියෙනවා නම් රූපේ සමුදය හොයාගන්නත් වෙනවා. සමුදය ඇති කල්ලි මේ වේ කියලා නේ කියන්නේ. නේද? එහෙනම් අපිට යම් කිසි රූපයක් තියෙනවා නම් ඒකේ සමුදය හොයාගන්න වෙනවා නේද? නේද? සමුදේ දැක්කොත් පේනවා සමුදේ තියෙන කන් රූපේ තියෙනවා සමුදේ නැත්නම් රූපේ තියෙන්න බෑ හටගන්න බෑ කියන ධර්මය නේද? එහෙම වුණත් නම් රූපේ අසුරු නොවේයි නේද? වෙන විදිහක් නැහැ රූපේ අසුරු කරගන්න. රූපයේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරගන්න හැම රූපයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකතයි පටිච්ච සමුප්පන්නයි. එනක වචනය සංකත. සංකත කියන්නේ මොකක්ද? හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වන දේ හටගත්තු දේ. සකස් වන දේ සංකත. එතනක් කියනවා එහෙනම් මේ හේතු ප්‍රත්‍යයෙන් තොරව රූපයක් ගැන කතා කරන්න බෑ. අයි රූපේ සංකතයි. ඒ වගේම පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න කියන්නේ මේ ඇතිකල් මේ වෙයි කියන ධර්මතාවයට යන නේද? එහෙනම් අපිට හොයාගන්න වෙනව නේද සමුදේ? දැන් අපි රූපයක් උදාහරණයකට අරන් බලමු සමුදේ හොයාගන්න. කාවද ගන්න උදාහරණය? තව තවත් පේන කෙනෙක් ගන්නකො නේද? තමන්ව හරි කවන්නේ අලුත් වෙනක ගන්න. ඒ මහත්තයා ආපයි. දැන් මේ මහත්තයා ඉන්නවා කියලා දන්නේ කොහොමද? කියන්න බලන්න. පේනවා. පේනවා නේද? පේන්නේ මොකද්ද? මේ මහත්තයාවද මේ මහත්තයාගේ ශරීරය. ශරීරය. ශරීර රූපයක් තියෙනවා නේද? දැන් මේ ශරීර රූපේ සමුදය හොයන්න බලන්න. රූපේ ඉඳන් දකින්න නම් සමුදේ හොයාගන්න වෙනව නේද? මොකක්ද සමුදේ? ඈ? සංස්කාර. සංස්කාර. සංකාර. සංස්කාරේ මොකද්ද? සංස්කාරේ කියුවට මට තේරෙන්නේ නැහැ. අනිත් පැයට තේරෙනවද? අපිට තේරෙන භාෂාවෙන් කියනවා. සංකාර කියන්නේ මොකක්ද? අදහස් කරන්නේ මොකක්ද? විඥාන තේරුම් කරන්න. විඥාන සංකාර දැන් අහන්නේ අර ශරීරය ගැන. අර මහත්යගේ ශරීරය. ඒක සමුදේ මොකද්ද කියලා. ඒක හටගත්තේ කොහොමද කියලා නේද අපි අහන්නේ. නාමයෙන් වචන එකක්වත් තේරෙන්නේ අර ශරීරය හටගත්තේ කොහොමද කියලා නේ අපි අහන්නේ නේද? සංකාර නිසා කියන නාම රූප නිසා. ඔව් හරි. වැරදි නෙමෙයි. දැක්ක නිසා. ඒක හැමෝටම තේරෙනව නේද? අපිට තේරෙන බලනක් කතා කරන්නේ දැක්ක නිසා නේද? මේ මහත්යා ඉන්නවා කිව්වේ ඔය ශරීරේ තියනවා කිව්වේ දැක්ක නිසා. නේද? සරලව යන්න. මහ ගැඹුරන්නේ. ඕන පොඩි ළමකට අවබෝධ කරගන්න පුළුවන් අවුරුදු 7 ළමයක් අවබෝධ කළා නේ. සෝ පහතුන. නව පාඩම් කරලා නෙමෙයි. හැබැයි අවබෝධ කරගන්න. දැන් සමුදය කියන්නේ ඇයි ඇයි ඒක තියෙනවා කියන්නේ? ඇයි හටගත්තේ? අපි බලන්න ඕන ශරීරය තියෙනවා කියලා හටගත්තේ කොහොමද? නේද? එතකොට එක උත්තරයක් කියලා දැක්ක හින්දා තව උත්තර තියෙනවා ඈ දෙමව්පියන්ගේ අර පොඩි කාලේ ඉඳලා මම උසෙන් ඉඳලා දැන් කාලයක් ගිහිල්ලා එහෙම ආවා ඈ එතකොට අවුරුදු ගානකට කලින් තමයි හටගෙන තියෙන්නේ මම දන්නේ නැහැ මේ වයස දිනෙද කියලා දැන් අවුරුදු 50කට විතර කලින් තමයි කතාව තියෙන්නේ නේද අතීතේ ඒ හට ගැනීම නැති කරන්නේ එහෙමනම් අපිට අතීතයට යනවා නේද එතකොට අර දහමට ගැළපෙනවද ඉනස්මින් සති ඉදං හෝති කියන්නේ මේ ඇති කල්හි මේ වේ මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවයට ඒක ගැළපෙනවද අවුරුදු කාණකට කලින් හටගෙන තියෙන අපි කතා කරන්නේ දැන් තියෙන දෙයක් ගැන. ඒක ගැළපෙනවද? ගැළපෙනවක් නැවද? මදි වගේ නේ. කොහොම දුරස්තයි.
වෙනසෙ කියනවා.
ඒකවල පටිච්ච සම්පන්න ගතියක් නැහැ නේද? හේතුයි කලයයි වෙන් වෙලා නේද? ජාතිය ඉස්සර, කලය දැන්. නේද? එතකොට මේ ඇති කල්ලි මේවි කියන ධර්මතාවයට ගැළපෙන්නේ නැහැ නේද? නැහැ. හේතු බලයකට ගැළපෙනවා. ඉස්සර එකතු නැහිඳ දැන් හැබැයි පටිච්ච සමුප්පන්න කියන එකට ගලපන්නේ නේ පටිච්ච සමුප්පන්න කියනකොට තියෙන ධර්මතාවයක් මේ ඇතිකල්ලි මේ තියෙන ධර්මතාවය උනස්යෙන් සති ධම්ම නේද මේ නැත්තම් මේ තියෙන්න බෑ දැන් ජාතිය දැන් තියෙනවද හරි ඉස්සර අවුරුදු ගානකට ඉස්සරනේ ඔය හට ගැනීම කියන්නේ ඉතින් දැන් જાතිය තියෙනවද? නැහැ. දැන් ඵලය
જાති ගැන ඉපදීමනේ.
ඔව්.
ඉපදීම
දැන් තියෙන්නේ මොකද? ඒක තමයි මම දැන් තියෙන්නේ මොකද?
ඉපදීම ඵලය
දැන් ඉපදීමද ඵලයද තියෙන්නේ? ඵලය. දැන් ඵලය තියෙනවා හේතුව දැන් තියෙනවද? හේතුව ඉස්සරද? ඉස්සර. පැටලෙනවා නේද?
වෙනස් වෙ බෙන්නේ නැද්ද?
නැහැ දැන් ඉපදීමනේ. ඉපදීම දැන් ඉවරයිනේ නේද දැන් පටිච්ච සමුප්පාදේ දකින්න නම් මේ මොහොතේ සමුදයක් තියෙන්න ඕන නේද
වෙනස් වෙවි එන්නේ නැද්ද රූපේ
රූපේ වෙනස් වෙවි එනවා ඉපදීමත් වෙනස් වෙවි එනවා
අර චිත්තස්සන 17 කින්ද ඔය වෙනස් වෙන ස්පීඩ් එක
දැන් ඒ ඉපදීම නෙමෙයි දැන් කිව්වේ අර මෞකසෙන් ඉපදීමන්නේ ඒක එක මොහොතයි නේද එක සැරයක් නේද උපදී. එහෙනම් ඒ ඉපදීමට මේ ඵලය කිව්වොත් හරිද? හරි ගහන්නේ නේ. පටිච්ච සමුප්පන්නද නැහැ. මේ ඇති කල්හි මේ වෙයි කියන ධර්මතාවයට එකඟ නැහැ නේද? දැන් අපි මේ ඇති කල්හි මේ වෙයි කියන්නේ ඔන්න දැන් පෑන් එක ගැලපෙනකොට උලඳ තියෙනවා. නේද? පෑන් එක ඔෆ් කළොත් උලන්නේ. එතකොට මේ ඇති කල්හි මේ වෙයි ධර්මතාවය ඒ වගේ එකක් නේද? හේතු තියෙනකොට ඵලය තියෙනවා හේතු නැත්තම් ඵලය නැහැ එතකොට අපි ඉපදීම ඉස්සර කාලෙට දාලා දැන් ශරීරයට ඒක හේතු කියලා කිව්වොත් ඒක පටිච්ච සමුප්පන්න නෙවෙයි මොකද ජාතිය ඉවරයි දැන් ජාතිය නැති කල්හි ඵලය තිබේ කියලා තමයි කියන්න වෙන්නේ දැන් ජාතිය මේ මොහොතේ ජාතිය නෙමෙයි මේ අතීත කාලේ නේද ඒ වෙලාවේ නම් ඔන්න ශරීරයක් තියෙනවා කිව්වනම් ඒ දෙක පටිච්ච සම්පන්නයි කියත හැකියි. අපි කතා කරන්නේ දැන් තියෙන ශරීරය. නේද? එහෙනම් දැන් තියෙන ශරීරයට දැන් හේතු ටික හොයාගන්න ඕනේ. රූපයට සමුදේ. ඉති රූපයි ඉති රූපස සමුදේ. මේ ඇති කන්නේ මේ වේ කියන ධර්මතාවයට ගැලපෙන සමුදයක් හොයාගන්න වෙනවා නේද? දැන් එහෙනම් අර වේ ඉදීම හරියන්නේ නැහැ මෙතෙන්. කොහමද එහෙනම් දැන් ශරීරය හටගත්තේ? තව හේතු තියෙනවද ශරීරය හටගන්න? ඔයාලා බලන්න දන්නේ මොනවාද? ශරීරය තියෙන්නේ මොනවා හින්දද?
දැන් තියෙන ශරීරය තව මොහොතකින් නැහැ නේද?
තව මොහොතකින් නැහැ. දැන් තියෙන ශරීරය තියෙන්නේ ඇයි කියලා මෙයා තව මොහොතකින් කතා අපි තව මොහොතකින් කතා කරමු දැන් දැන් තියෙන ධර්මතාවය කතා කරමුකෝ නේද ඒකත් මෙහෙමයි ඒකමං කියන්නේ ධර්මයට අනුව. අතීතේ ගෙවිලා ඉවරයි. අතීත ගැන හොයලා වැඩක් නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ. අනාගතේ ගැන හොයලා වැඩක් නැහැ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විතස්. වර්තමානයේ යම් කිසි ධර්මතාවයක් තියෙනවා නම් එතන එතරම් විදර්ශනය කරන්න කියනවා නේද බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මේ වර්තමාන ධර්මතාවය දැන් රූපයක් තියෙනවනේ නේද? තියෙනවද? තියෙනවා කියලා කිව්වා. මං අහන්නේ මේ තියෙනවා කියන්න සමුදය මොකක්ද? මේ මහතේ ශරීරයක් තියෙනවා කියන්න නම් මේ ශරීරය වෙනම තියෙන්න බෑ හේතුන්ගෙන් තොරව. බුදුදහමට කිසිම රූපයක් සමුදයෙන් තොරව තියෙන්න බෑ. මොකද සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන ධර්මතාව දෙකට යට නේද? සංකතයි කිව්වත් හේතු කියන්න පුළුවන් වෙන්න ඕන. පටිච්ච සමුප්පන්නයි කිව්වත් හේතු කියන්න පුළුවන් වෙන්න ඕන. රූප 32ක් තියෙනවා. එයාගේ හිත බය නැතුව ජීවත් වෙන්නේ. Taman ඉන්නා නම් ඕක ටිකක් Taman.
දෙතිස් කුණ බලේ.
මොනාද? කේස් ෆ්ලෝ කියන දත් සම්මස්නාර. ඒ වගේ කොටස් 32ක් නිසා තමයි ශරීරය. ඒකත් තමයි. ඒක අන්න දැන් සමුදයක් තියනවා නේද? කෙස්ලොමිය දත් සම්මස්නාරෝ වගේ 32ක් තියෙන තැනක තමයි අපි ශරීරයක් තියනවා කියලා කියන්නේ නේද? ඒකට ඇත්තටම ශරීරයක්ද තියෙන්නේ නැත්නම් කෙස්ලොමිය දත් ඒව කොට දැන් අපි ඒ ටික වෙන් කරලා දැන් දැන් වල තියෙනවා කෙස් ටික එක තැනක ලොමි ටික තව තැනක සම්ම ටික තව තැනක මාස් ටික එක තැනක ඇටපත් ටික තව තැනක ඇහැට වැටෙන රූපේ තමයි කක්කේ. සෙට එකක් බේරගෙන ඉන්නකොට අහනකට කියන්නේ නැහැ එකක්වත්. දැන් කියනවා ඉතින් කියලා. ඔය ටික මතක තියාගන්න ආයෙත් අහන්න. ඇහැට පේන රූපේ ඉන්න කිව්වා. විඥානේ ඉන්න කිව්වා. සුද්දස්ඨකේ ඉන්න කිව්වා නේද? ඔක්කොම කතා කරන්න ඕන ඈ. දැන් කිව්වා මේ දෙතිස් කොන පරිණත කියලා. මේ කොටස් 32ක් ඉඳ ශරීරේ තියෙනවා නේද? ඒක හරිද වැරදිද? හරි කොටස් ටික තියෙන හින්දා මේ ශරීරයත් කොටස් ටික තිබුණ නැත්නම් ශරීරයක් තියනවා කියයි ඈ ඒක සම්මුතිය ඇත්තට නැහැ ඇත්තට නැත්නම් ඇස්ලම් නේද රාමජේන සම්මුතිය අම්මා කියන කතාව හරි හරි ප්‍රාණට කටපාඩමින් කියනවා මිසක් ඒක දැකලා නැහැ ඒක ඇත්ත ඔව් පටිච්චසමුප්පන්න උපන්නා විදියට හොරාගෙන දැන් බලන්න අපි ওই ශරීරයේ කපල කපල කොටස් වෙන් කළොත් එහෙම දැන් තැන් වල තිබ්බොත් එතකොට ශරීරේ තියනවද නැහැ කොටස් 32ක වෙන් කළොත් එහෙම කොටස් 32ක් නම් දියේයි ශරීරය නැහැ නේද කයක් නේ එහෙනම් කයක් තියෙනවනේ මිස්සෙන්
කපල
වෙන කරපුවාම කයක් නෑ එහෙනම් කය හැදිලා තියෙන්නේ කොහොමද ඈ
ඒක
තමයි දැන් 33 රුපියක් නෑ අපි තව තව උදාහරණයක් ගමුකෝ. මෙතන අපි ගල් කැට ගොඩක් තියෙනවා කියමු. ගල් කැට ටිකක් ලගිනලා දාන්න. ඈ එතකොට නිකන් ගල් ගොඩ කන්දක් වගේ තියෙනවා නේද? ටිකක් කුස විපාදේ වගේ දැන්නයි කියමුකෝ. ඈ දැන් කන්දක් තියෙනවා නේද? දැන් මම මේ විකාර දෙන්නට කියන ගල් කැටේ ගිහින් විසිකරන. ඈ හැබැයි කන්ද ගෙනියන්න බෑ කාටවත්. ඈ ගල් කැටේ කැටේ තමයි ඉතින් වැඩින්නේ. හ්ම් දැන් කන්ද නැති වෙනව නේද ඉතින්? ඉස්සෙල්ලා තිබුණ කන්ද නැති වෙනවා. නැත්නම් ගල් ටික නිකන් විසිරෝලා දැම්ම නම් පොළොවේ දැන් කන්ද තියෙනවද? නැහැ. ඔව් කන්ද තිබුණේ කොහෙද එතකොට? ගල් කැට තිබුණද අපි කන්ද කියලා?
ඒ සම්මුතිය නාමය.
සම්මුතිය හැදුනේ කොහොමද කියලා මං අහන්නේ. කන්දක් තියනවා කියලා කිව්වේ ඇයි? ගහලා තිබුණා නේද? දැන් කන්ද කාටවත් ගෙනියන්නත් බෑ.
අපි නම් කරගත්තේ.
අපි නම් කරගත්තේ. දැන් කන්ද දන්නවද මට කන්ද කියනවා කියලා? ගල් කැට දන්නවද අපිට අන්න අරගොල්ලෝ කන්ද කියනවා කියලා? කාටද කන්ද තියෙන්නේ එතකොට? දකින්නගෙනාට නේද අපි? දකින්න කෙනාට කන්ද තිබුණාට එතන තියනවද කන්ද? නෑ එතන තියෙන කල් කැට උඩ නේද? නැත්නම් ඔය ටික ඉස්සරවුවට පස්සේ කන්ද තියෙන්නේ. ගල් කැට එකක්වත් අයින් කරන්න නැතුව ඔය ටික ඔක්කොම ඉස්සරවල. දැන් කන්ද නෑ නේද? ගල් කැට ටික ඔක්කොම තියෙනවා. එහෙනම් කන්ද කියන එක ගල් කැට වලට අයිති දෙයක්ද? බාහිරයට අයිති දෙයක්ද? නැත්නම් දකින්න කෙනාගේ හිතට අයිති දෙයක්ද? දකින්න කෙනාගේ හිතට නේද කන්ද තියෙන්නේ නේද? ඒ වගේ දැන් ශරීරය කියන එක තියෙන්නේ දැන් කොටස් ටික වෙන් කළොත් එහෙම ශරීරේ කොහොමද? එහෙනම් එතනද ශරීරය කියලා තියෙන්නේ නේද? දැකපු කෙනාගේ මනසේ දකින්න කෙනා නම් මට කියන්න එනවා ඔය ශරීරය අතන තියනවා කියනකොට තිබිලා තියෙන්නේ ඕකෝල්ලන්ගේ මනසේ අතන තිබිලා තියෙන්නේ මේ කොටස් ගොඩක් නේද? කේස් ලෝමියදත් වගේ කොටස් ගොඩක් නේද? එතකොට බලන්න අන්නේ කොටස් ටික වෙන් කරලා බැලුවා ශරීර සංඥාව කියන එක අපේ මනසේ අදාළ එකක් කියලා පේනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මුලින්ම ශරීරයේ හැදිලා තියෙන්නේ කොටස් 32 කින් කියලා බලන්න කියලා. මොකටද? ශරීර සංඥාව කියන්නේ අපි හිතේ යදාගත්තු එකක් නෙවෙයි, එළියේ තියෙන එකක් නෙවෙයි කියන අවබෝධය දෙන්නේ. නේද? ඊළඟට මම කිව්වා ඔබතුමා කිව්වා දැන් තව ටිකක් බලනවා මේ තුමා. එතුමා කියනවා ඔය ටෙස්ලම් නියදත් කියලා දෙයක්වත් නැහැ. ඔතන තියෙන්නේ සුද්ධ අෂ්ටක. අර ඉස්සෙල්ලා මතක් කළේ නේද? පඨවිය ආපෝතේ ජෝ වායෝ වර්ණගන්ධ රසවෝ නේද? දැන් ඔන්න කෙස් කියන්නේ සුද්දාස්ඨක. ලොම් කියන්නේ සුද්දාස්ඨක. නියපොතු කියන්නේ සුද්දාස්ඨක. නේද? ඔය හැම එකක්ම සුද්දාස්ඨකේ තියෙන තැනක පනෝගත්තු ඒවා නේද? අර ගල් ගොඩක් තියෙන තැනක කන්ද පැනෙව්වා වගේ වැඩක් නේද ආය කරලා තියෙන්නේ? ගල් කැට එක සුද්දාස්ඨකේ වගේ දැම්මො එතකොට දැන් මම තව ටිකක් මේක විසිරෙව්වා දැන් නේද? කෙස්ලොම් නියදත් කියන ඒවා කොහෙද තිබිලා තියෙන්නේ? එළියේද? ඉතේ දකින්නගෙන ආන්නේ නේද? නේද? ඇත්තට තිබිලා තියෙන්නේ අර සුද්දස්සේ. අපි ඕක තමයි අපේ භාෂාවෙන් අද කාලේ භාෂාවෙන් කියන පරමාණු ගොඩ නේද? නේද? නැත්නම් සයිල ගොඩ කොවත් ගොඩක් තියෙන තැනක නේද? කෙස් තියනවා, ලොම් තියනවා, නියපොතු තියනවා, අරෝමියා තියනවා කියලා කිව්වා. ඇත්තටම බැලුවොත් අර පොඩි මොනවද ඔය එකතු වෙලා නේද? රූප කලාප කියලා තව නමක් දෙන්න ඕනේ. හරි මේ පොඩිම මොනවද ගොඩක් එකතු වෙලා තමයි ඒ ටික කියලා. නේද? දැන් ඕක ඕක අවබෝධ කරොත් සක්කාය දිට්ඨිය දුර වෙයි. ඒක කියලා හිතනවා නේ. සම්පූර්ණයෙන්ම දැන් අපිටද ඔය අවබෝධය තියෙන්නේ නැත්නම් ඕවා ඔය පරීක්ෂණ කරන අනිවිච්ෙන් බලලා මෙතන මේවා මේවා තියෙන ඒගොල්ලෝ අපිට වඩා හොඳට ඕක දැකලා තියෙනවා නේ.
විඥාන ශක්තියම
මම කියන්නේ කොටස් ගොඩක් තියෙන්නේ කියන එක ඒගොල්ලෝ හොඳට දන්නවා නේද? ඈ ඒවත් නිකන් වෙනස් වෙවි තියෙන්නේ කියන එකක් දන්නවා නේද? ඈ ඒකත් දන්නවා. අනිත්‍ය අපිට වඩා ඒගොල්ලෝ දන්නවා. මේවා හැදිලා තියෙන්නේ පොඩි කෑලි ගොඩක් එකතු වෙලා ඒ කෑලික් වෙනස් වෙවි යන ඒවා ගොඩක්
පරමාණුවත්
කඩලා පරමාණුවත් කඩලා නියුට්‍රෝන ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ඒ පැත්තත් දන්නවා නේද? කවුද දන්නේ? විද්‍යාව. ඒකට සෝවාන් වෙලා අනිච්චෙන් බලලා හරියට දැනගත්තා නේද? අපිට පිට නෑනේ. අපි ඉතින් ඔක හිතෙන් මව මව බලන්න හදලා නේද? දැන් අරගොල්ලෝ අපිට වඩා ප්‍රත්‍යක්ෂව ඒක දැනගින නේද? ඔය පරමාණු ගොඩක්, ස්ලයිඩ් ගොඩක්, වෙනස් වෙන જાති ගොඩක් කියන එක දැනගින නේද? දැන් ඔක දැනගත්තට සෝවන් වෙලාද? සක්කාය දිට්ඨිය කැඩිලා නෑ. එහෙනම් අපි ඕක බලලා මේ සක්කාය දිට්ඨිය කැඩේ. ඒකමනම් ඒගොල්ලෝ තමයි ඉස්සෙල්ලා රෝවන්නේ නේ අපිට කලින් නේද? දැන් මොකද්ද අඩුවක් තියනවා නේද? දැන්
ඒගොල්ලෝ
කරන භාවිතයෙන් තේරුම් ගත්තා. මනසින් තේරුම් ගත්තා. තේරුම් ගන්න එකම නේ. මෙන්න මෙහෙම පොඩි පොඩි ඒවා ටිකක් තියෙන තැනක සම්මතයක් පනවගෙන නේද?
මනසින්
තේරුම් ගන්නේ තමයි. අර පස්සෙන් හිතාගන්නේ. ඒකෙන් තේරුම් ගන්න එක ලේසි. මේකයි මේගොල්ලෝ හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්තට මේ සෝවන් වෙලා නැහැ. අපි ඕක තේරුම් ගත්තොත් අපි කියනවා අපි සෝවන් වෙයි කියලා. අර තේරුම් ගත්තාය සෝවන් වෙලා නැහැ. ඉතින් අපි සෝවන් වෙයිද ඒක තේරුම් ගත්තා. අපි මන හරි අපි මනසෙන් බලන්නේ ඒගොල්ලෝ උපකරණ වලින් බලන තේරුම් ගන්න එකම ධර්මතාවය නේද? මොනවද ඕක ඇරි ගොඩක් තියෙනවා. අපි ඉතින් එක එක නම් කියයි. සුද්දාස්කගේ කියයි, බුම්බලනාම කියයි, අරගොල්ලෝ කියයි, පරමාණු කියයි, ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියයි. ඒවත් දෙසරයක් එකතරේක දකින්න බෑ නේද? මේ ඉලෙක්ට්‍රෝන එහෙම නේද? හයිසන්බර්ග් එහෙම කියන්නේ අන්සර්ටනිටි දෙක ඈ දෙසරයක් එක තැනක දකින්න බෑ. සමහර වෙලාවට ඕක ශක්තිය, සමහර වෙලාවට පදාර්ථය නේද? ඔක්කොම කියලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට සෝවාන් වෙන්න බැරි වුණා. නාම රූප කියලා දන්නේ. ඒ වචනේ කියනවා නම් හරි නේද?
ඒගොල්ලෝ තණ්හා ප්‍රහාණය කරන්නේ
නැහැ. තණ්හා ප්‍රහාණය වුණේ නැහැ ඒක දැකලා.
තණ්හා තියෙනවනේ.
ඔව්. ඒ ඉතින් අපේ තණ්හාව ප්‍රහාණය වෙන්නේ ඕක දැක්කොත් ඒගොල්ලෝ ඒක දැකලා ඒ තණ්හාව ප්‍රහාණය වෙන්නේ නැත්නම්
දැරි
කොහෙද? මම කියන්නේ ඒගොල්ලන්ට අපිට වඩා ප්‍රත්‍යක්ෂයි කියන. ඔය ධර්මතාවය. මම දැන් කොහෙන්ද? රූපේ විතරයි. අපිටනේ රූපය තමයි රූපේ පිළිසඳ දකින්න රූපේ බලන්න කියලා තියෙන්නේ. නේද? ටිකක් බලන්න ඕන. අපි රූපේ බලන්නේ නැහැ ඉස්සෙල්ලම. අනේ රූපේ පිළිසඳ දකින්න. දැන් රූපේ ඇසුරු කළොත් මේ මම වෙමි. නේද? දනාතික කියනවා ඉතින් ඉස්සෙල්ලා රූපේ කෙලස් ටික කඩා ගන්න එක නේද? දැන් රූපේ එහෙමම ඕක බලන්න ඕනේ නැහැ. අපි එහෙනම් වේදනාව බලමු කියලා පැනලා හරියන්නේ නැහැ නේද? රූපේ පිළිසඳ දකින්න නේද? ඔව්. දැන් අර කුඩා මොනවා හරි පදාර්ථ ටිකක් හරි රූප කලාප හරි ගොඩක් තියෙන තැනක අපි රූපයක් පනවගෙන නේද? ඈ එහෙම කිව්වට සෝවන් වෙන්නේ නැහැ. ඔතයි ප්‍රශ්නේ. සක්කායි. ඇයි? දැන් හරි. අපි හිතමු දැන් එතුමා ඉන්නතන මොනවද ওই කුඩා කොටස් ටිකක් තියෙන්නේ. නේද? ශරීරයක් නැහැ. කුඩා මොනවද? එතුමා කියන උපකලාප කියලා ඔයගොල්ලෝ කියලා කියනවා නේද කියලා. සතර මහා දාතු නැත්නම් සුද්දස්ඨ කියලා කියනවා මොනවා හරි අතන තියනවා නේද? ඒ තියෙන බව දැනගත්තේ කවුද? මම හිතන්නේ තියෙනවා. මම නේද දැනගත්තේ? ඒක තියෙන්නේ රූප කලාප හරි කෙස්ලොම් නේදත් කියලා හරි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා හරි සුද්දාස්ඨකේ කියලා හරි දැනගත්තු කෙනෙක් තාම ඉන්නව නේද? ඒ කියන්නේ තාම රූපය අසුරු වෙලා. මොකද අරහෙ තියෙන රූපේ අවස්ථා වෙනස් වෙලා තියෙනවා. මුලින් ශරීරය තිබුණා. ශරීරෙන් මිදෙන්න අපි දෙතිස් කුණු පෙට හිත තිබ්බා නේද? ඒකට දෙතිස් කුණු පෙ කියන රූපේ තිබුණා. දෙතිස් කුණු පෙ මිදෙන්න ඊළඟට සුද්ධ අෂ්ටකේ හරි පරමාණු හරි මේ මට්ටමකට හිත තිබ්බා නේද? තාම ඒ ටික ඉතුරු වෙලා. ඉතින් ඒ ටික තියෙනවා කියලා දැනගන්න මම ඉන්නවා. තේරුණා නේද? ඔන්න ඔතන තමයි වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නුවා නේද ලෝකේ හොයන්න කිව්වේ බාහිරෙන්ද තමන් තුලින්ද? තමන් තුලින් බාහිරෙන් හොයලා ලෝකේ ඇත්ත කවදාවත් දකින්න බැහැ. ඔන්න ඔතනයි වැරදි. ඒ නිසා තමයි විද්‍යාඥයෝ ওই ටික දැක්කත් අපි ওই ටික දැක්කත් තාම හොයලා තියෙන්නේ බාහිර. තමන් තුලින් නේද? ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මාර්ගයයි තමන් තුලින් මේ ආයතන තුලින් බඹයක් අන්න ශරීරය තුලින් දකින්න. අපි තාම හොයලා තියෙන්නේ එළියෙන් නේද? කඩලා බිඳලා බලනවා එළියෙන්. එන ඇත්ත අහුවෙයිද? නැහැ. ඇත්ත අහුණොත් තමයි පොදු. සෝවන් වුණොත් තමයි පුදු. මේ විදිහට හොයනවා. මොකද බුද්ධ උපදේශයට විරුද්ධයි. එළියෙන් මේ හොයන්නේ නැහැ. නේද? පේනව නේද වැරද්ද? දැන් ඔන්න ඉන්න වෙනවා. දැන් තියෙන ශරීරේනේ අපි ඒ කඩලා බිඳලා බැලුවේ. මං අහන්නේ ශරීරේ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? මේ මොහොතේ දැනගත්තේ කොහොමද? මේ මහත්යේ ශරීරේ තියෙනවා කියලා මේ මොහොතේ දැනගත්තේ කොහොමද? ඇහෙන්දක? එහෙනම් අපිට ඇහෙන්දකපු එකේ ඇත්ත හොයන්න වෙනව නේද? ඇහෙන් දැක්ක හින්දානේ තියෙනවා කියන්නේ. දැනගත්ත. එහෙනම් අපිට හොයන්න වෙනවා මේ ඇහැ කියන්නේ මොකද්ද? ඇහි කෘත්‍ය මොකද්ද? ඈ? විඥාන තුලින් එළිය රූපයක් තියෙනවා කියලා දැනගත්ත නේද? චක්කුඤ්ඤා නේද? ඕක දැනගන්නකොට ජාති කීයක් තිබුණාද? තුනක්. මොනවාද? ඇහැ තියෙනවා, එළිය රූපෙ තියෙනවා, ඒක කියපු චක්කු විඥානේ තියෙනවා. ඔය තුනේ එකතුවට මොකද්ද කියන්නේ? ස්පර්ශය. තින්නම් සංගති ප්‍රස්ස. නේද? චක්කුන් දෙපැත්තේ චේ රූපේ චේ උපජේත චක්කු විඥාන තින්නම් සංගති ප්‍රස්ස. ප්‍රස්සපච්චය වේ. ඒක ගන්න ඕන. තමයි ඒක නෝ කියනකොට ගන්න. දැන් අපි බලමු ඒ දන්න ටිකේ පාඩම් කළාට වැඩක් නැහැ මොකක්ද මේ වෙන්නේ කියලා දැන්. දැන් බලමු එතකොට අපේ ඇහැ තිබුණා හින්දා එළිය රූපයක් තිබුණා හින්දා චක්කු විඥානය හදගත්තු හින්දා තමයි අපි දැනගත්තේ. නේද? එහෙ රූපයක් තියෙනවා. දැන් ඕක ලෝකෙට අයිති දැක්මක්ද නැත්නම් අවතින ඇත්තම දැකලා ආව ලෝකෙට අයිති නෑ. ඔය ටික තිබ්බා කියලා වක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නෑ. මොකද එහෙ රූපේ තියෙනවා මෙහෙ ඇහැ තියෙනවා. කාගේ ඇහැද තියෙන්නේ? අල්ලපෙක් නැන් ඉඳගත්තද? තමයි. එහෙනම් මම ඉන්නවද නැද්ද? මම ඉන්නවා. ඒකයි තාම. ඔය පටන් ගන්නවා විතරයි. යා. දැන් දැනගත්තුවේට ඔන්න පොට්ටක් දැන් විහන්න පටන් ගත්තා. ඈ මේ පැත්තේ හැක් තියෙනවා, අර පැත්තේ රූපයක් තියෙනවා. ඒක කියපු විඥානිකුත් තියෙනවා. ඔය තුනේ එකතුවට කියනවා පස්සේ කියලා. ඈ ඒකට පස්සේ නිසා යම් කිසි දෙයක් හටගත්තා නම් ඒ සේරම ලෝකෙට ආයි. ඒකත් මතක තියාගන්න. අර මේ කාලේ තිබුණා දෘෂ්ටි කීයක් තිබුණාද ඒක?
72.
මායා හෙමේ නැති දෘෂ්ටි. වැඩි නේ. හැට. ඒක. හැට. ඒක හැට දෙකක් තිබුණා නේද? 64 නෙවෙයි 60. 62ක් තිබුණා. දෘෂ්ටි. ඒ කියන්නේ එක එක මත. ඒ ටික මන සූත්‍රෙද කියලා තියෙනවා. ඒ දෘෂ්ටි ටික කියලා තියෙන්නේ මන සූත්‍රෙ. මේක තියෙනවා කැමති නම් කියවලා බලන්න. රක්මජාල සූත්‍රය. ඈ. ඒක ඒකේ උදාහරණෝ ඒක එක මතය අන්න මේ නපේ. ඕක ඇති උනේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියලා කියනවා. පදපි පස්ස පච්චේ. ඕක ස්පර්ශය ප්‍රත්‍යය. හරිද වැරදිද කතාවන්නේ. ඔය මතේ ස්පර්ශය ප්‍රත්‍යය. ස්පර්ශය නැහැ. ඔය මතේ ස්පර්ශය. එතකොට ස්පර්ශය නිසා යම් කිසි මතයකට ආවනම් ඕක ලෝකෙට ආයිත්. ලෝකෝත්තර දර්ශනේ නිදි. අර 72ම කියන්නේ ඒක. ඕක ස්පර්ශය ප්‍රත්‍යය. එතකොට අපි තාම ඉන්නේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියපු කතාව. අතන ශරීරයේ තියෙනවා කියලා දැනගත්තේ ඇයි ස්පර්ශය නිසා නේද? ඇයි ඇයි රූපේ අපුඥානය තියෙනවා. අපිට එතනින් එහාට යන්න නෑ. නේද? එතකොට ඇහි ඇත්ත දකින්න. ඇහි පිළිසිඳ දකින්න. ඇහි කෘත්‍ය අඳුරගන්න. දැන් අපි බලමු අපිට තේරෙන බව සාමයෙන් ඇහැට කරන්න පුළුවන් මොකක්ද? ඇහැ මේ නැති වෙනකොට මොකද කරන්නේ? තමයි ඉන්න කාෂක නේද? ඇහැට පුළුවන් රූපයක ප්‍රතිබිම්බයක් හදලා දෙන්න විතරයි ඇහැ තිබෙන්නේ නේද? හරියට අර කැමරාව වගේ නේද? කැමරාවට පුළුවන් මොකද්ද? ෆොටෝ එක. ෆොටෝ එක මොකද්ද කියලා බලන්න කැමරාවට පුළුවන්. එතකොට ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් හදලා දෙන්න. ඇහැදුවේ මොන සංඥාවද කියලා දැනගන්න ඇහැට දැන් ඒක දැනගන්න තව කෙනෙක් ඉන්නවා. මනසෙන් තමයි ඇහැ හදලා දුන්නේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න නේද? එතකොට ඔතන ආයතන දෙකක් වැඩ කරලා තියෙනවා, චක්කායතනයයි මන ආයතනයයි නේද? අතන ශරීරයක් තියෙනවා කියලා දැනගන්නකොට ආයතන දෙකක් වැඩ කරනවා. ඇහැයි මනසයි කියන දේ. හරි? දැන් අපි ගමු තව උපමාවක්. ඔය ආයතන දෙක වැඩ කරනවා. එන කල් දෙකක් ඉන්නවා. වලලා ලිහිල්ලා එනවා වතුර වගේ. කොහොමද? මොකද වෙන්නේ? එයාගේ ඡායාව වැඩි තවත් නේද? එතකොට දැන් බල්ලට මොකද හිතෙන්නේ? තව බල්ලේ ඉන්නවා කියලා හිතෙනවා නේද? අපිට සමහර විට පේනවා ඌ පුරන්න පටන් ගන්නවා නේද? අර කන්නාඩිය දිහා බලුවත් එහෙම නෝ නේද? පුරන්න පටන් ගන්න. අර කුරුල්ලෝ එහෙම දැකලා ඉති නේද? සයි කන්නාඩිය දෙල පොට නේද? ඇයි? තව කුරුල්ලෙක් ඇතුලේ ඉන්නවා නේද? නේද? දැන් වතුරට එවෙන බල්ලා හිතනවා තව බල්ලේ ඉන්නවා නේද? දැන් ඒගොල්ලන්ගේ මනසට තව රූපයක් තියෙනවා නේද? බාහිරේ තියෙනවා නේද? කුරුල්ලා හිතනවා කණ්ණාඩිය ඇතුලේ කුරුල්ලෙක්. බල්ලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා නේද? දැන් ඒගොල්ලෝ ඒ දැනුමත් වීමට ආවේ කොහොමද? මොන ආයතනවලින්?
දැකීමෙන් පමණයි.
ඇහෙන් දකිනවා නේද? ඇහෙන් දකින නිසා දැන් බල්ලා එහෙන් දකින්නකොට ඇහි කෘත්‍ය මොකක්ද අර කැමරාව වගේ ෆොටෝ එක අරන් දෙනවා නේද? එතකොට ඇහැ හදලා දෙනවනේ ප්‍රතිබිම්බය. ඇහැ ඇතුලේ ඒකේ බල්ලෙක්ගේ වගේ හැඩයක් නැද්ද? ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ බල්ලෙක්ගේ වගේ හැඩයක් නැද්ද? තියෙනවා නේද? ඉතින් එහෙම හදලා දෙන එකේ වරදක් තියනවද ඇහි? මම අහන්නේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එකේ වරදක් තියනවද? නෑ, ඒක තමයි ඇහි කෘත්‍යය. එහෙම හැදුවේ නැත්නම් තමයි ඇහි දෝෂයක් තියෙන්නේ නේද? අපි ඇහැට බෙහෙත් කරන්න යන්නේ එහෙම හැදුන්නේ නැහැ නේද? කණ්ණාඩි දාන්නේ, ලෙන්ස් දාන්නේ, අරව මේව කරන්නේ නේද? සුදායින් කරන්නේ. ඇයි ප්‍රතිබිම්බේ හැදෙන්නේ නැති වුණා නේද? එතකොට බල්ලගේ ඇහින් ප්‍රතිබිම්බයක් හදලා දෙන එකේ වරදක් තියනවද? වරදක් නැහැ. නෑ, වරද තියෙන්නේ කොහෙද? ඕක දිහා බලලා කල්පනා කරන හිතේ නේද දැන් මුලාවකටපත් වුණා නම්පත් වෙනවා. ඒකට ප්‍රතිබිම්බේ දිහා බලාගෙන ඔන්න මන ආයතනේ වැඩ පටන් ගන්නවා නේද? ඔහොම පේන්නේ මොකද්ද දන්නේ? ආයෙත් පේන්නේ බල්ලෙක් කියලා හිත තියනවා නේද? ආයෙත් පේන්නේ බල්ලෙක්. හරිද? දැන් හිතන එකේ වැරදක් තියනවාද? මේක වගේ එකක් ට්‍රැප් වෙනවා. ඒකේ බල්ලෙක් වගේ ඉන්නවා. ඔහොම වෙන්නේ බල්ලෙක් කියලා හිතන එකේ වරදක් තියෙනවා. ඒකේ වරදකුත් නැහැ. ඒ හිතේ කෘත්‍යය උග තමයි. නේද? පේන දේ ගැන කල්පනා කරමු. කල්පනා කරන්න පුළුවන්. කල්පනා කරා කියලා වැරද්දක් නැහැ. දැන් බල්ලා වතුර දිහා බලලා කල්පනා කර කර හිටියට වරදක් තියෙනවද? නැහැ. වරද තියෙන්නේ කොහෙද? එළියට පුරණ කොට නේද වරද තියෙන්නේ? ඇයි එළියට පුරන්නේ? මේ දැනගත්තු බල්ලා එළියේ ඉන්නවා කියලා හිතන කොට නේද? ඈ? කන්නාඩිය දිහා බලලා ඇහෙන් හදලා දෙන රූපේ. ඒ රූපේ ගැන කල්පනා කරලා කල්පනා කරපු එකෙත් නෙමෙයි වැරද්ද. කල්පනා කරලා දැනගත්තු දේ තියෙන්නේ බාහිරේ. එළිය කියලා කිව්වහම නේද රැවටේ? නේද? තේරෙනා නේද මේ කියන්නේ? ඇහෙන් පින්තූරේ හදලා දෙන එකේ වරදක් නැහැ. ඒ පින්තූරේ දිහා බලාගෙන කල්පනා කරන එකෙත් වරදක් නැහැ. කල්පනා කරලා දැනගත්ත දේ එළිය තිබ්බොත් එහෙම වැටුණා නේද? මුලා වුණා නේද? එතන නේද මුලා මොඩ තම තියෙන්නේ. එතන තමයි ලෝකෙට අහුවෙන්නේ. දැන් අපි අර මහත්යාගේ ශරීරය අතන තියෙනවා කියලා දැනගත්ත එක මොකද? ආයේ බලන්න. ඇහැට තියෙනවා. ඇහැට පේනවා කියන්නේ මොකක්ද? ඇහැ ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. ඒකේ වැරද්දක් තියෙනවද? නැහැ. ඊළඟට හිත මොකද කරන්නේ? ওই ප්‍රතිබිම්බේ දිහා බලාගෙන කල්පනා කරනවා. ඔහොම පේන්නේ නම් මනුෂ්‍ය ශරීරයක් කියලා දැන් හිත කියනවා නේද? ඈ? හිතනේ ඒකේ වැරද්දක් තියෙනවද? ඊළඟට මොකද කරන්නේ? හිතලා දැනගත්තු දේ එළියෙන් තියෙන. එතන මොඩකමක් නේද කරන්නේ? පැහැදිලිද? එතකොට ඔන්න තේරුම් ගන්න හිතනවා කියන කතාව වෙන්නේ මන ධම්ම මනෝ. හිතනවා කියන එක ක්‍රියාව තමයි මන ධම්ම මනෝ. දැන් ඇහැට රූප ආරමුණු වෙනවා වගේ කනට ශබ්ද ආරමුණු වෙනවා වගේ මනසට මොනවද ආරමුණු වෙන්නේ? ධම්ම. මනසට ආරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ මොන වගේ දෙයක්ද? එළිය තියෙන දෙයක්ද හිතෙන් හදන දෙයක්ද? ධම්ම කියන්නේ. ධම්ම කියන්නේ හිතෙන් හදන දෙයක්. මනෝ උප්පං ගමා ධම්මා මනෝසෙත්ත මනෝමය. මනෝමය කියන්නේ මනසම නිර්මාණය. නේද? ලෝහමය කිව්වොත් ලෝහයෙන් හදපු දෙයක් නේද? රිදීමය කිව්වොත් රිදීමෙන් හදපු දෙයක්. මනෝමය කිව්වොත් මනසෙන් හදපු දෙයක්. ඒක ධම්ම කියන්නේ මනෝමය. මනස තමයි ඉස්සෙල්ලා ඉන්නේ. මනෝ කුප්පං ගමා ධම්ම. ධම්ම වලට කලින් ඉන්නේ කවුද? මනස. එයාමයි ශ්‍රේෂ්ඨ. මනෝ සෙට්ට. ඊළඟට මේ ධම්ම ගැන කියන්නේ මනෝ මයා කියන්නේ ධම්ම. හරි. දැන් මේ ධම්ම ගැන විස්තර කරන්න. ධම්ම වලට ඉස්සෙල්ලා ඉන්නේ මනස. මනසමයි ශ්‍රේෂ්ඨ. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. මනෝ කුප්පං ගමා ධම්ම මනෝ සෙට්ට. මනෝමය. ඒක මනෝමය කියන්නේ මනසෙම නිර්මාණය. ඒකට අපි කල්පනා කරනවා කියන්නේ මනසෙන් මහදපු දෙයක් මනස දැනගන්නවා කියන එක නේද? මනසෙන් මහදපු දෙයක් මනස දැනගන්නවා. හිතෙන් මහදපු දෙයක් හිතෙන් දැනගන්නවා. නේද? වැණ ඉඳිට වගේ වැඩ කරනවා නේද? මනසෙන් මහදන දේ මනසෙන් දකින්නවා නේද? මොකද්ද ඒකට කියන්නේ? ඊන බලනවා. හිතෙන් හදපුදේ හිත දැනගන්නා නේද? දැන් හීනෙන් ඊරය කවුරු හරි බැන්නා නම් අද හොයාගෙන ගිහින් අහනවද? ඇයි ඔයා මට ඊරය බැන්නේ? නෑනේ. ඇයි? හීනයක්. ඒක හීනයක්. හීනයක් කියන්නේ හිතේ නිර්මාණයක්. මනෝමය දෙයක් නේද? මනෝමය දෙයක් එළිය තියනවා කිව්වොත් මෝඩකමට නේද? ඔව් පැවැතිලා නේද? ඔව් එතකොට බල්ලා මනෝමයෙන් හදපු බල්ලා වතුරේ ඉන්නවා කිව්වොත් මෝඩ කමඩ නේද? මෝඩ බල්ලෙක් නේද? අර කුරුල්ලා මනෙන් හදපු කුරුල්ලා කණ්ණාඩිය ඇතුලේ ඉන්නවා කිව්වොත් මෝඩ කමඩ නේද? අපි හිතෙන් හදපු දේ ඉදියෙන් තියනවා කිව්වොත් දැන් මොකද මේ ඇහෙන් ගත්ත ෆොටෝ එක ප්‍රතිබිම්බේ ඔක දිහා බලාගෙන කල්පනා කළා නේද? කොහොම වෙයි ඉන්නේ නම් මේ මනුෂ්‍ය ශරීරයක් කියලා හිතුවා. හිතපුදේ මනදම මනෝවිඤ්ඤාණ කියලා සංයන වල නැහැ. අපි මොකද කළේ? ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ බාහිරේ කියලා ඉතින් තියෙනවා. දැන් ඔක මොඩල් වැඩක් නේද? ආයතන ගැන ආයතන පිළිසිඳ දැකලා නැති කමට අපි කරන මොඩ වැඩ. ආයතන ගැන සීලෙන්නේ නැති කමට කරන මොඩ වැඩ. දැන් පේනවා නේද මේ රූපේ සමුදය? එතකොට මේ අවිද්‍යාව මෝඩකම තියනකම් එළියේ රූපේ තියනවා නේද? දැන් වතුරට එමින බලලාගේ අවිද්‍යාව මෝඩකම තියනකම් වතුරේ බලලා තියනවා. දැන් අපිට මේ මෝඩකම යෙදෙන්නේ නැති හින්දා වතුරේ බලලෙක් ඉන්නවද අපට? අපේ මානසිකත්වෙට නෑ. බල්ලගේ මානසිකත්වෙට ඉන්නවා. ඉන්නේ ඇයි සමුදය යුතු නැහැ? නේද? මේ ඒ සමුදේ දෙන්න නැති හින්දා අපිට වතුරේ බල්ලේ පිහිටන්නේ නෑ නේද? එතකොට අපිත් පහම පාවිච්චි කරලා එළියේ රූපයක් තියනවා කියන එක අපේ ආයතන මුලාව හින්දා කරන වැඩ. රහතන් වහන්සේට ওই මුලාව නෑ. නේද? ආයතන පිළිසඳ දැකලා ඉතින් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිය නවන තියනවා නේද? ඒක එළියෙන් තියලා තියෙන්නේ මෝඩකමට කියලා අපි දිහා බලලා කියන්නේ. අපි අර බල්ලා දිහා බලලා අරු මෝඩකමට වතුරට දුරන. බුදුලා මෝඩකමට කණ්ණාඩියට කොටනවා. නේද? ඔයගේ අපි ගැනත් කියයි නේද? මේගොල්ලෝ ආයතන පිළිසිඳ දැකලා නැතුව එළියේ රූප මනෝගෙන දුක් විඳිනවා. ඇලෙනවා ගැටෙනවා. නේද? තොර පේනවද මේ අවිද්‍යාව මුලාව තියනකම් අපිට එළියේ රූප තියනවා ලෝකයක් තියෙනවා. මේ මුලාව නැති වුණොත් එහෙම ලෝකයක් උපදීද? උපදින්නේ නැහැ කියලා කියන නිරෝධය. රහතන් වහන්සේ නැවත ඉපදීම නැති කළා කියන. උපදීම දුරු කළා. කීනා ජාති ජාතිය ශේකලා නේද? කලේතු සියල්ල නිම කරන ලදී කියලා. රහතන් වහන්සේ නැති කල උපත මොකද්ද? රහතන් වහන්සේ නැති කලේ මොන උපත? අපිට හිතනවා මරුණායන් පස්සේ උපත කියලා නේද? නේද? ඒකද ඔය නැති කලා කියන්නේ? නුවණින් හොයන්න වෙනවා නේද? ඉතමයි කියන්නේ නැවත ඉපදීම. නැවත ඉපදීම තමයි නැතිකලේ. උනාට ඒ ඉපදීම මරුණායින් පස්සේ උපදින එක. එහෙනම් ඉතින් මැරෙනකන් ඉන්න වෙනවා මේ නිවන් දකින්න. ජාතිය. අන්න මෝඩකමට උපද්දන ටික. අවිද්‍යාවෙන් උපද්දන ටික අවිද්‍යාව දුරු කළ මොහොතේම නතර කරගන්න. මෝඩකමට උපද්දන ලෝකේ ආයෙ උපද්දන්නේ නැහැ. මෝඩකමට උපද්දන ලෝකෙට කියනවා පංචස්කන්ධේ පංචඋපාදානස්කන්ධේ. ඒ කියන වතුරේ ගල්ලෙක් හිටියොත් රූපයක් තියෙනවා නේද? වතුරේ ගල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළොත් එහෙනම් එයාගේ මානසිකත්වෙට රූපයක් තියෙනවා නේද? ඒ ගැන වේදනාවක් තියෙනවා. ඒ ගැන සංඥාවක් තියෙනවා. ඒ ගැන චේතනා සංකාර තියෙනවා. ඒක දැනගත් දුඥානය තියෙනවා. මේ පංච උපාදානස්කන්ධේ නේද? වතුරේ ගල්ලෙක් ඉන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. උපත්තරක් නේද? එහෙනම් අපිත් එළිය ශරීරයක් උපද්දනවා නම් ආයතන මුලාවෙන් ඔයිතද්දී පංච උපාදාන. හැබැයි අපිට නුවණක් නැහැ. ඔයිතද්දී දුක කියලා දකින්න. ඔය රූපේතද්දී අපේ මේ මෝඩකමට කියලා දකින්න නුවණක් නැහැ. ඒ නුවණ ගන්න නම් ධර්ම අහලා නුවණින් දකින්න. ආයතන පිරිසිඳ දකින්න කියන බුදුරජාණන් ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවන කනවන්නේ නැහැ කියන්නේ නේද? මේ ආයතන පිරිසිඳ දකින්න විදියක් වෙයි කියන්නේ. ඒක අපි එහෙන් දැකලා ඊයේ රූප කනවනවා කියන්නේ මතක කරගන්න අර වගේ වෙන්න බලන්න. හරි. මෙතන ඇත්ත දැක්කනම් මේ සමුදේ යෙදුම් නැත්තම් ඊයේ රූප කනවනවා. එළියේ රූප පැනෙවුවා නම් දුක සකස් කළා පංච උපාදාන සංගේ සකස් කළා. රූපය අසුරු කළා තව විදිහකට කියනවා. ඒ රූපං උපාදායස්මි විරෝධි නොඅනුපාදාය. රූප අසුරු කරන තාක්කල් එළියේ රූප තියෙන තාක්කල් මෙහෙමම ඉන්නවා. ඒ මම නිදන්නගන්නේ එළියේ රූප තියෙන බව. දැන් වතුරේ ගල්ලෝ ඉන්න තාක්කල් ගොඩ ඉන්න බල්ලා ඉන්නවා නේද මම කියනවා. නේද? ඒ ඒක දැනගන්න කෙනෙක් ඉන්නවනේ. අපිත් තේලි රූප මනෝන තාක්කල් ඒක දැනගන්න මම ඉන්නවා. හරි? ඒක ආයතන මුලාව නිසායි ඒක.
මේ මම ඉස්සර ගන්නයි ඕනේ.
ඔව් දැන් අපි එළියේ රූප පැනෙුවේ නැත්නම් දැන් අසුර කරන රූප නැති වුණොත් එහෙම. දැන් මම පිළිගන්නේ කොහෙද? මට පිළිගන්න තැනක් නැති වෙනවා ඒකයි. රූපං උපාදායස්මීති නෝ අනුපාදාය. අසුර නොකරගෙන නෙවෙයි. ඇසුරු කරලමයි මම වෙන්නේ කියන එක ඉන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි. එහෙනම් අපි මනස දියුණු කරන්න වෙනවා මේ රූපය ඇසුරු නොකරන මට්ටමකට ප්‍රඥාව වඩන්න. ඒකට තමයි රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? සමුදය කියනවා විද්‍යාව. මුලාව මොඩක. ඒකට අපිට නුවණක් වෙයි සමුදය ඇතිකල්ලි ඵලය තියෙනවා. සමුදය නැත්තම් ඵලයක් උපදින්න බෑ. උපදින්න බෑ කියන එකට කියනවා නිරෝධය. එතකොට මේ දුකයි සමුදයයි නිරෝධය කියන නුවණ. දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං එයාට එනවා ඒ සඳහා මාර්ගේ ඥානං. දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං අයං උච්චති සම්මාදිට්ඨිය. එන්න මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය ඇති වුණොත් අර අෂ්ටාංගික මාර්ගේ වඩන්න පුළුවන්. ලෝකෙින් ඉතරයි. සම්මාදිට්ඨිය ඇතිකර ගන්න නම් ධර්මයක් අහලා නුවණින් විමසලා තේරුම් ගන්න වෙනවා. ආයතන පිළිසිඳ දකින්න වෙනවා. හරි. තේරුකමන් මේ කෙටියෙන් කිව්වේ ඔක හොඳා විමසන්න ඕන තැනක්. ඔතන විමසුවත් ඕකලන්ට පුළුවන් වෙයි සම්මාදිට්ඨිය ඇතිකර ගන්න. ලැබුණ ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනය ඇති කරගන්න සම්මාදිටිය. සම්මාදිටිය තිබුණොත් මාර්ගේ වැටෙනවා. මාර්ගෙට වැටෙනවා. කොතනද මේ ලෝකෙට අහු වෙන්නේ? කොතනද ලෝකෙන් එතෙර වෙන්නේ කියන නුවණ. කොතනද දුක සකස් වෙන්නේ? කොතනද දුක සකස් නොවෙන්නේ? අවිද්‍යාව තියෙනකන් දුක සකස් වෙනවා. අවිද්‍යාව තියෙනකන් ලෝකෙ සකස් වෙනවා. ලෝකේ පවතින දුකම ඊළඟට ලෝකේ බාහිරෙන් හොයලා කවදාවත් ඇත්ත දකින්න බෑ. තමන් තුලින් ආයතන තුලින් බලන්න. හරි. එතකොට තේහි අරම්මක් කිව්වා මේ සංඛාරයක් සංස්කරණයක් වෙයි කියන්නේ. සංස්කාර ලෝකයක් නෙවෙයි. ඒක වචනේ කිව්වට මන් අවබෝධය ගන්න ඕන. කොහොමද ඕක සකස් සංස්කරණය වෙන්නේ? අවිද්‍යාවත්‍ය සංකාර අවිද්‍යාව මතයි ඕක සකස් වෙන්නේ. හරි, අවිද්‍යාව තියෙනකම් ඕක සකස් වෙනවා. හරියට බල්ලට වතුරේ බල්ලෝ හැදෙනවා වගේ අවිද්‍යාව තියෙනකම් හැදෙනවමයි. අවිද්‍යාව දුරුන හැදෙන්නේ නැහැ කියලා දකින්න නුවණ එනවා. ඒ නුවණ આવොත් මේ ඇතිකල් දිමේදී මේ නැත්තම් මේ නොවේ කියන නුවණ එනවා. නිමස්සෙන් සති ඉඳන්මෝටි නිමස්සෙන් අසති ඉඳන්නහෝ කියෝට කියනවා. ඉදප්පච්චේදා නැත්තම් පටිච්ච සමුප්පාදේ දකින්න. කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දැක්කා වෙන විදිහක් නැහැ. ඒක තේරුම් ගන්න තමයි මේ හැම උත්සාහයක්ම යදන්න ඕන. මොකද ඕක තේරුම් ගත්තේ නැත්තම් මොනවා කළත් සතර පාගත වෙන්නේ නම් ඉදිලා මේ තන තේරුම් ගත්තොත් කියන්නේ නැහැ. මම හිතන්නේ ඒ ඇති කියලා නේද? අපි එතනින් එහෙනම් අවසන් කරමු. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉතින් එකක් දෙකක් කරමු. මම කියපු දේවල් ගැන වෙන කතා කරලා වැඩක් නැහැ නේද? මම පැහැදිලි නැත්නම් අහන්න. පැහැදිලි කරගත්තොත් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. මේවා තව ටිකක් විස්තර වෙයි. අද රැට මගේ වැඩසටහනක් යන බෞද්ධය කියලා යනවා නේද? එතනදී නම් බලන්න. බුද්ධිස්තනේ
ධර්මයේ තියෙන නේද?
ඔව්. මේ කාලය තුල ඔබලන්ට සතුටු වෙන්න පුළුවන්. අද උදේ ඉඳලම ඔයගොල්ලෝ ඉන්නේ ඉතින් සීලයක් සමාදන් වෙලා මේ කාලය තුල නම් අනිවාර්යෙන් සීලේ රැකුණා. මට බය නැතුව කියෙන්නේ. නේද? සීල ගැදුනේ. ඊළඟට හොඳ සමාධියකුත් තිබුණා. නැත්තම් මේක අහගෙන ඉන්න බෑනේ. හිත වැඩි යදින්නේ නැහැ. හිතට ගැතුන්නේ නැහැ. ඒක සමාධියක් තිබුණා. මේ තුලින් යම් කිසි ප්‍රඥාවකුත් වැඩෙනවා. ධර්ම නුවණින් දකින්න පටන් ගන්නවා. සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල සම්භාරය ප්‍රශ්නා කියලා සතුටු වෙන්න පුළුවන් මේ කාලෙ තුල. මහානිසංසය කියන්නේ ඒවා යම් කිසි දවසක නිකන් අවබෝධ වෙනකම් උදව් වෙනවා. දෙවිලා ඉවර වෙන්නේ නැහැ. ධාමයන් දුන්නා වගේ දෙවිලා ඉවර වෙන්නේ නැහැ. මම අවබෝධ කරගන්නත් උදව් වෙනවා. ඒ පින් ගොඩාක් රස කරගත්ත පින් රස කරගත්තු විලායක පිළිවන් පින් අනුමෝදන් කරන්න පින් කැටි දෙවිදේව සම්මාහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා සතුටපත් වෙත්වා දිවිසි වැඩිමින් කරගන්නවා උතුම් ධර්මාවබෝධයේ නිසා හේතු වාසනා වේවා. ඒ සතුටපත් වෙන දෙවිදේව සම්මාහන්සේලා අපවත් පිපවල සමා ආරක්ෂා කරන සේවයන් කිසිවක් කරදර පාදක නැතත් අපලෝක කරගෙන ඉන්නත් අපි කිසියම්ම නරකක් වෙන්න කියලා නේ. ඒ සමගින් අප සරම ආරක්ෂා කරන සීපා කියලා දෙවියන්ට තියෙන මොහොතක් කරමු. ආපාසත්තා කුම්මත්තා දේවානාග අනිකා පුඤ්ඤත්තා නමෝ විකා කියන බලකතු රෝ සාසන. ආපාසත්තා කුම්මත්තා දේවානාග අනිකා පුඤ්ඤත්තා නමෝ විකා කියන බලකතු දේශනා. ආකාසත්තා කුමන්තා දේවානාගා මනිකා පුඤ්ඤත්තා නමෝ විතා කියන කරණතු අන්තරාති. ඒ වගේම අපි නමින් තමා නමින් නිය ගිය කවුරු හරි කින් බලාපොරොත්තු වෙනවා ඥානකේ මේ දින් තමන් කරගින්න සැයි සතුටපත් වෙලා හොඳ නැත් උත්පත්තියක් ලැබලා උන් ධර්මාවබෝධය ලබා ගන්න හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේ නම් හෝතු සුඛාන්තු ඥාතයෝ. ඒ වගේම අපි මේ ප්‍රස් කරගත්තු විලාප කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳ විලාපක ප්‍රාර්ථනා කරන්න. හැබැයි හොඳව ප්‍රාර්ථනා වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බාන පක්තියක්. ධර්ම මාර්ගයෙන් ඉලතට අදින කාර්යයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පස් මානේ කාල සමාපන්න. ඒ වගේම ධර්ම මාර්ගයෙන් මෙන්නම දෙන කර්යයන් මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන මේකින් හේතු ආසනා වේවා. සපන් සමාදම බෝධි. ඒ අවබෝධය තියාගෙන මේ ගාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ කාල සමාදම සපන් සමාදම බෝධි යාවී පාරක්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මානේ කාල සමාදම සතං සමාදම් වූ යාවනිකාණ පත්ති. ඉමිනා පුඤ්ඤතානේන නාමේලාය සමාදමෝ සතං සමාදමෝ තු ඒ වගේම මේ අපේ අවිද්‍යාව නිසා අපේ නායකන් වල පුලා අවිද්‍යාව නේද? අවිද්‍යාව නිසා අරම මේව හදනවනේ, එළිය රූප හදනවනේ නේද? වතුරේ බල්ලෝ වගේ. ඒවා ඔක්කොම සංස්කාර. ඒක අවිද්‍යාවෙන් කරන සංස්කාර. ඒ සංස්කාර වල ලක්ෂණය තමයි අනිත්‍යය අපුරුකට පත් කරනවා. ඒක සබ්බේ සංඛාර අනිත්‍යයි අපුරුකට පත් කරනවා. ඕක ප්‍රඥාවෙන් දකින්න යදා මඤ්ඤාය පස්සේ. හරි. ඒ ඇත්ත දකින්නකොට දැන් බලලා ඇත්ත අවබෝධ කරනකොට මොකද වෙන්නේ? ඇත්තර කල මොන මොඩ ගමකටද අර බලලින් කරාගෙන මනෝග්‍රාහි කලකිරෙනවා නේද? අත නීතින්ද දීුක්ති ඇත්තර කල දුක්ඛයෙන් කලකිරෙ. අත ඒ සමත්ව විශ්ලය තමයි නේද? ඒ වගේම මේ මනසෙන් එපින ගන්නත් සබ්බේ ධම්ම. ඒකයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඉතිය තියෙන එකක් නෙවෙයි. ඒ වගේ දෙයක් ඉතින් දැනගත්තා. බාහිරේ නැති නෑ. ඒකට ඒකේ ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මානත්තාය. ඕක ප්‍රඥාවට එන්නේ. අද පඥාය පස්සේ. එතකොට අර වගේම කලකිරිලා ඒ දුක අතහරින අතෙහි දුකේ දුකේ. ඒක තමයි මේ සංකේ සම්පූර්ණයි. සබ්බේ සංඛාරා අනිච්චා වී යදා පඥාය පස්සේ. අතෙහි පින්දති දුක්ඛේ එසමත් වූ විසිය. සබ්බේ සංඛාරා දුක්ඛා වී යදා පඥාය පස්සේ. අතරින්දින්දති දුක්ඛේ හේසමග්ගෝ විසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදාඥාය පස්සති අතරින්දින්දති දුක්ඛේ හේසමග්ගෝ විසුද්ධිය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන්තු සබ්බ දුක්ඛා අමුච්ඡතු සාදු 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 මෙත්තේ වසරණං